මහා මුනිంద్రයන් වහන්සේට නමස්කාරය වේවා. බුදුරෙකුගේ දේශනා අසන්නට ලැබෙන්නේ අවුරුදු දහස් ගණනකට සැරයක් වුවද එම නිර්මල දේශනාව පවතින්නේ අවුරුදු 100කවන් කාලයක් පමණි. එකී දේශනාව අවබෝධ කර ගැනීමට මිනිසුන්ට ඥානය තිබුණත් උවමනාවක් නැත. සිතන රටාවකට හුරු වුණු අවුන් සිතවිලි අතර අතරමං වූ ඇත. බුදුවරු දම් දෙසන්නේ සිත ගැඹුරට ගවේෂණය කරමින් සිත බැඳෙන තැන බැඳෙන ආකාරය, එහි ස්වභාවය, පවතින කාලය, එහි බිඳී යාම මෙන්ම නැවත ආදේශකයක් සොයා ගැනීම දක්වා ගැඹුරින් සිත ගවේෂණයට ඥානය මෙහෙයවන වීරවන්ත මිනිසුන් නුදෙසාය.
හැම කෙනෙක්ම අද දවසේ සූදානම් වන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්න. තමන්ගේ ජීවිතය නිවැරදි මාවතට ගැනීම සඳහා ශ්‍රවණය කළ යුතු උතුම් පණිවිඩය. තමන්ගේ ජීවිතයට නිවැරදි අත්තිවාරමක් දමා ගැනීම සඳහා ශ්‍රවණය කළ යුතු බුද්ධ වචනය ශ්‍රවණය කරන්න. ලෝක කලාතුරකින් තමයි බුද්ධ වචනය ඇහෙන්නේ. ඒ කලාතුරකින් ඇහෙන වචනය අවුරුදු දහස් ගාණක් පවතින්නේ නෑ, සියයකට අඩු කාලයක් පවතින්නේ. ඒ වචනය කෙනෙක් හරියට අහගත්තොත්, ඒ වචනය හරියටම ශ්‍රවණය කරපු කෙනා අඳුන ගන්න පුළුවන්. ඔහුගේ නිවීම පටන් ගන්නේ ඔහුගේ ආධ්‍යාත්මය තුළින්මයි. සාමය, නිවීම, ගැලවීම ඔබ තුළින් පටන් ගනී. සාමය, නිවීම, ගැලවීම ඔබ තුළින්ම අවසන් වෙයි. ප්‍රශ්නය තියෙන්නේ අපි තුළින් හටගන්නා ගැලවීම, අපි තුළින් හටගන්නා ඒ උතුම් පණිවිඩය අපට ගෝචර නොවෙන එක. කුඩා ලදරුවෙක් මනුෂ්‍ය ලෝකයේ සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් සමුදායට හිරවුණාම ඒ හිරවීමත් එක්ක චින්තනයකට හිරවෙන්නේ, හිතන ක්‍රමයකට හිරවෙන්නේ. අපි ඔක්කොම මේක ඇතුළේ එක්තරා රාමුවක රටාවකට හිරවෙලා ඒ රටාව තුළ හිතනෝ. ඒ රටාව තුළ සසර පවතිනෝ. ඒ රටාව තුළ ඉපදීම, මරණය, ලෙඩවීම මේ සියල්ල තියෙනවා. කවුරුට කෙනෙක් ඒ රටාවෙන් එළියට ගියොත් ඒක තුළ කිසිවක් නෑ. ඒක තුළ නිර්වාණ පවතිනෝ. ශුන්‍යතා ධර්මය පවතිනෝ. සදාකාලික විමුක්තිය, නිරෝධය පවතිනෝ. ප්‍රශ්නේ තියන්නේ මිනිස්සු එක පාරට කැමති නැහැ තමුන්ගේ ඇතුළාන්තයේ පහළවන නිවීම පණිවිඩය පිළිගන්න. ඒ වගේම මිනිස්සු කැමති නැහැ සාම්ප්‍රදායික ලෝකයේ චින්තනයකට හිරවෙලා කොටු වෙලා ඇටුවම් බැහැලා ඉන මිනිස්සු එකෙන් අයින් වෙලා අලුත් වෙන්න කැමති නැහැ. ඔච්චර තියෙන ප්‍රශ්නය. මනුෂ්‍ය ලෝකයේ ඉන්න හැම කෙනෙකුටම සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන ප්‍රඥාව පවතිනවා. ප්‍රඥාව හැමෝටම තියෙනවා, හැම මිනිස්සෙකුටම. ඒ ප්‍රඥාව සුදුසු තැනට ගෙනලා ඒක තල්ලු කරගෙන ගිහිල්ලා තියලා ඒක ආයි පල්ලෙහාට එන්නේ නැති වෙන්න ඇණයක් දාලා හයි කරන්න තරම් ආත්ම ශක්තියකුත්, කැපවීමකුත්, උනන්දුවකුත්, උවමනාවකුත් නැහැ. ඒ නිසා හැමදාම ප්‍රඥාව පහළ තියෙනවා. අපි ඔබට වචන කියනවා ඔබේ ප්‍රඥාව උඩට අරගෙන යන්න. ඒ වගේම අපි ඔබට වචන කියනවා ඔබේ ප්‍රඥාවට ඇන දාලා තද කරන්න. කරරි ගැලවීමට පත්වෙන වචන අහලා ක්‍රියාකාරකමක් ඔස්සේ කවුරුවත් කාටවත් නිවන හම්බ වෙන්නේ නැහැ. වචනයක් තුළින් ගැලවීමට පත්වෙනවා. වචනයක් තුළින් අවබෝධයට පත්වෙනවා. වචනයක් තුළින් සදාකාලික තෘප්තියට පත්වෙනවා. ඒ වචනය ඔබට ඇහෙන එළියෙන්. ඒ වුණාට ඒ වචනය වැඩ කරන්නේ ඔබේ ඇතුළේ. ඒ වචන එළියෙන් ඇහුණ වුණාට ඒ එලියෙන් ඇහිච්ච වචනය ඇතුළේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ එලියෙන් ඇහිච්ච වචනය මනුෂ්‍යයෙකුගේ අධ්‍යාත්මය සර්ව සම්පූර්ණ වශයෙන් වෙනස් කරනවා. එක වචනයකට පුළුවන් මනුෂ්‍යෙක් සර්ව සම්පූර්ණ වශයෙන් වෙනස් කරන්න. වචන ඇව්වාම මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තේ වෙනස් වෙන්න අකමැත්ත තියන් ඉන්න නිසා. වෙනස් වෙන්න අකමැත්තක් තියෙන නිසා. වෙනස් වෙන්න අකමැත්තක් තවම තියෙන්නේ සසරට බැඳිච්ච නිසා. වෙනස් වෙන්න අකමැති කෙනා සසරට බැඳිලා. සසරට බැඳෙන්නේ බලාපොරොත්තු ආශාවල් ගොඩගහපු නිසා. බලාපොරොත්තු ආශාවල් පවතින්නේ ආශ්වාදයේ ඉඳ විඳලා ඉවර කරපු නැති නිසා. දැන් මෙහෙම මෙහෙම ගියාම මේ සංසාරයේ අන්තිමට තියෙන්නේ මොකද්ද? ආශ්වාදය විඳලා ඉවර කරපු නැතිකම නිසා සසර පවතිනවා. ඒ නිසා බුදුවරු කියනවා මුලින් ආශ්වාදය විඳින්න කියලා. ආශ්වාදය විඳිනකොට ආශ්වාදය තුළ ආදීනවේ තේරෙන්න පටන් ගන්නවා. ඕනම කෙනෙක් විඳින්න ගියාම විඳවීමක් තියෙනවා. විඳවීමක් තියෙනවා. දිග්ග විඳවීමක්. එතකොට දැන් මේ විඳීම විඳවීම අතර ඒගොල්ල කල්පනා කරනවා මොකක්ද එතනින් එහා පවතින, එතනින් එහා පවතින ගැලවීම, විමුක්තිය, නිවන. ඒ සඳහා යා යුතු පැහැදිලි මාවතක් තියෙනවා. පැහැදිලි මාවතක්. ඒ සඳහා පිරිය යුතු පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. එච්චරයි. ඒ වචනවලවත් ඒ ප්‍රතිපත්තියවත් කිසිම තැනක පරස්පරයක් නැහැ. එතකොට මේ මාර්ගය ඕන කෙනෙකුට පැහැදිලි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වචනවත් ඒ අවබෝධය සඳහා යා යුතු මාර්ගයවත් පරණ එකක් නෙවෙයි. ද මිනිස්සු ආගම කියලා සම්ප්‍රදාය සම්මත කළා තියෙන්නේ අවුරුදු 2000ක් පරණ වෙච්ච එකකට. එතකොට ඒකේ මං කියන්නේ ඒක ආගම නෙමෙයි, ඒක තමයි එංගේ නම්බුව. ඒගොල්ලෝ කියන අපේ ආගම මෙච්චර කල් පරණයි. අපේ ආගම අවුරුදු 5000ක් පරණයි. Hindu භක්තිකය කියනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වටිනකම ඒව ඔස්සේ හදාගෙන තියෙනවා. හැබැයි ඒවෙන් විමුක්තිය හදන්න බෑ. විමුක්තිය හැමදාම අලුත්. විමුක්තිය මාර්ගය හැමදාම නවීනයි. එතකොට සාම්ප්‍රදායිකව ආගම කියන එකෙන් අවුරුදු දහස් ගානක විශ්වාස ගොඩකුත් එක්ක ඉන්න මිනිස්සුෙකුට කවදාකවත් ඒ සුන්දර විමුක්තිය යථාර්ථයක් වෙන්නේ නැහැ. හේතුව ඔවුන් ආගම තුල පැරණි සම්ප්‍රදායන් තුල පැරණි විශ්වාස තුල විමුක්තිය සොයනවා. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. විමුක්තිය ගැලවීම ඇතුළාන්තයෙන් ආරම්භ වී ඇතුළාන්තයෙන් අවසන් වෙන එකක්. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක ඇතුළාන්තයෙන් අපට ආරම්භ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ අපට මේක ඇතුළාන්තයෙන් ආරම්භ කරගන්න බැරි වෙන්න හේතුව තමයි අපේ සිත බාහිරේ තැන් තැන්වල ගිහිල්ලා නැමතිලා තියෙනවා. අපි ඇහින් දකින දේවල්, කනින් අහන දේවල්, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණුවල සිත නවත්තගෙන ඉන්නවා. දැන් අපි විවිධ අරමුණු දැකලා අරමුණු වලට අපි ලෝභකමක් පහළ කරවනවා. එතකොට අරමුණු වලට ලෝභකමක් පහළ වුණාම සිත ගිහිල්ලා ඒ අරමුණ එක්ක ඉන්නවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. කවුරු හරි මිනිස්සෙක් ඉන්නෝ මේ දේවල් තුනටම කැමති, මේ මල් පෝච්චි තුනටම කැමති. තව කවුරු එක්කෙනෙක් ඉන්නෝ එයා දෙකකට විතරක් කැමති. කවුරු එක්කෙනෙක් ඉන්නවා එයා එකකට කැමති. මං අහන්නේ මනුෂ්‍යෝ 3 දෙනාගෙන් ඇතුළ නිවිලා තියෙන කාගෙද කියලා. වඩාත්ම එකකට කැමති එක්කෙනාගේ. මනුස්ස සිතක ස්වභාවය තමයි හැමතිස්සෙම එළියේ අරමුණු බලලා ඒ අරමුණු වලට මෙහෙම බිලී කොක්ක ගහනවා වගේ මෙහෙම ගහනවා වෙලා. අපි උපන්දා ඉඳන් පුරුදුනේ බාහිරයේ තියෙන අරමුණු වලට බිලී කොක්ක ගහන්න. කොබලන්නේ කතාව තේරෙන අය. නොයෙකුත් තැන්වල අපි බිලීකොකු ගහනවා. අපේ බිලීකොකු ගහන්න අපට ඇස් දෙක උදව් කරනවා. කන් දෙක උදව් කරනවා. නාසය, දිව, ශරීරය මේ පංචේන්ද්‍රියන් අපට මේ බන්ධන සමූහය හදාගන්න උදව් කරනවා. දැන් එතකොට කෙනෙක් බාහිරයක ගොඩනගාගත්ත සම්බන්ධතා බොහෝමයි. මං එතකොට විමසනවා ඔහුගේ අධ්‍යාත්මයේ නිවීම ගැන. ඔහුට නිවීමක් නෑ. ඔහුට නිවීමක් ගැන හිතන්න වෙලාවක් නෑ. ඔහුට මේක ගැන හිතන්න ඕන, මේක ගැන හිතන්න ඕන, මේ දෙක ගැන හිතන්න ඕන. එතොර ඔහුට නිවීමක් ගැන හිතන්න වෙලාවක් නෑ. ඔහු හැමතිස්සේ දැවිල්ලකින් පස්සු වෙනවා. භෞතික දේවල් කෙරේ ආශාවෙන් සිරන මනුස්සෙක් දැවිල්ලකින් පස්සු වෙනවා. මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා, ඇයි භෞතික දේවල් කෙරේ ආශාවෙන් සිරන මනුස්සෙක් දැවිල්ලෙන් ඉන්නේ කියලා? මේක නැති වෙද්ද දන්නේ. මේක නැති වෙද්ද දන්නේ. මේක නැති වෙද්ද දන්නේ. බැඳීම් ගොඩක් තියෙනකොට ඒ දැවිල්ල වැඩි. කොබලන තේරෙන අය. බැඳීම් අඩු වුණා මේ දැවිල්ල අඩු. දැන් අපි කතා කරන්නේ බැඳීම් ගොඩක් තියෙනකොට දැවිල්ල වැඩි බව අත්දැකීමෙන් හැමෝම දන්නවා. ඊට පස්සේ අපි මාර්ගයක් කියනවා බැඳීම් අඩු කරගෙන දැවිල්ල අඩු කරගන්න. එතකොට එකෙනෙක්ගේ මාර්ගය අහලා කියනවා ඒක නම් බොහොම හොඳ ඉගැන්වීමක්. ඒකේ පවතින්නේ මේ බාහිර බැඳීම් අඩු කරගෙන දැවිල්ල අඩු කරගන්න එකක්. එතකොට කවුරු හරි කෙනෙක් ඒක කරනවා. කළා ඒවට තියෙන දැවිල්ල අඩු කරගන්නවා. එතකොට එයා අහනවා මේකද ඔබලා උගන්නන අවසාන විමුක්තිය? අපි කියනවා නැහැ. අපි තව එකක් උගන්නනවා. දැන් අපි ඉගැන්වුවේ බැඳීම් අඩු කරගෙන දැවිල්ල අඩු කරගන්න එකක්. ඒ වුණාට කිසි ප්‍රතිඵලයක් නැහැ. එතකොට යම් දවසක මේ සසරේ ආයි බැඳීම් හැදුනොත් ආය අර පරණ දැවිල්ල ආයෙනවා. අපට ඕන මෙතනින් එහාට යන එක. එතකොට අපි ඒකටත් මාර්ගය කියනවා. බැඳීම් අඩු කරගන්න මාර්ගයත්, බැඳීම් සියල්ල නැති කරගෙන පරම ශුන්්‍යතාවයට පත්වෙන මාර්ගයත් මේ දෙකම දේශනා කරනවා. හැබැයි මේ දෙක සඳහා පෙන්වන මාර්ගය හරි පැහැදිලි. ඒක කිසිම අවුලක් නෑ. ඒක ඒක හරියට අද රාත්‍රියේ බබලන සඳ වගේ. පුරපසළොස්සක පෝය දවසක රාත්‍රියේ සඳ ලස්සනට බබලනවා. ඒ සඳට කියන්න කිසිම කතාවක් කාටවත් නෑ. කෙනෙක් ලෝකයේ සත්‍ය අවබෝධ කළා නම්, පරම සත්‍යය සාක්ෂාත් කළා නම්, ඒ පරම සත්‍ය සාක්ෂාත් කළ උතුමාගේ වචන සඳක් මෙන් බබලනවා. ඒ උතුමා කියන වචන කාටවත් දෙවෙනි කරන්න බෑ. ඒ උතුමා කියන වචන නිදහසේ අහන කෙනෙකුට නොතේරී තියෙන්නේ නෑ. නිදහසේ අහගෙන ඉන්න කෙනෙකුට නොතේරී තියෙන්නේ නෑ. ඒ වගේ මේ උතුමා කියන වචන නිදහසේ අහන ඕනම කෙනෙකුට ඒ කියන තැනට යන්න ශක්තිය ඔවුන් තුළ පවතිනවා. දැන් තියෙන අපි වචන ඇහුවා. දැන් අපි දන්නවා මේක තමයි මාර්ගය. මේ අපි ඇහෙන් රූප බලලා මේවට බැඳීම් හදාගන්නවා. දැන් එතකොට අපි ක්‍රමයක් කල්පනා කරනවා. දැන් අපි කොහොමද එකෙන් ගැලවෙන්නේ? අපි රූප නොබලා ඉන්න එක පුරුදු කරලා බලනවා. ඒකත් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි බැලුවම ආයි එනවා. අපි කියනවා මේ රූප දිහා බලන්න කියලා. මේ රූප වල හොඳ නරක විඳින්න කියලා. ඊට පස්සේ මේක යථාර්ථයේ තේරුම් අරගෙන ගැලවෙන්න කියලා අපි මිනිස්සුන්ට මුකුත් හංගන්නේ නැහැ. මුකුත් වහන්නේ නැහැ. අනික අපි කිව්වොත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයේ උඩ දුවන මේ ලෝකයේ තියෙන පංචකාමයේ විඳින්නේ නැතුව විමුක්තිය හොයන්න කියලා ඒක කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. මොකද මනුෂ්‍ය වර්ගයාගේ ස්වභාවයම තමයි ඒකට තුල ඉන්න එක. ඒතර අපි ක්‍රමයක් හොයාගන්න ඕන. හරි. මේකෙන් අයින් වෙලා හොයන්න කිව්වොත් කවුරුවත් හොයන්නේ නැහැ. ඒ යථාර්ථයක් වෙන්නේ නැහැ. හැමෝම කැමති ලස්සන රූප බලන්න. හැමෝම කැමති ලස්සන ශබ්ද අහන්න. හැමෝම කැමති ගහඳ සුවඳ වලට. හැමෝම කැමති රසට. හැමෝම කැමති යහපත් ස්පර්ශයට. එතකොට බැරිද නැද්ද ක්‍රමයක් ඔය පහත් විඳගෙන, ඔය පහත්ටත් එකතු වෙලා ඉඳගෙන ඔය කියන විමුක්තියට පත් වෙන්නේ? අන්න ඒක තමයි බුදුවරු කියන ක්‍රමය. බුදුවරු කියන්නේ එහෙම එකක්. දැන් මොකක්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි මේ සියලු දේ දකිනවා. මේ සියලු දේ බලනවා. මේකට හොඳ නම් තමුන්ට හොඳ නම් හොඳයි කියනවා. තමුන්ට හොඳ නැත්නම් හොඳ නෑ කියනවා. හැබැයි මේක නැවත නැවත ප්‍රාර්ථනා කරන්නේ. අන්න එක තමයි බුදුරු කියන ක්‍රමය. මේක නැවත නැවත ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනා කරන හැම තැනකම දුක පවතිනවා. හැබැයි සාමාන්‍ය පුහුදුන් කෙලස් තියෙන සිතක ස්වභාවය තමයි ප්‍රාර්ථනා කරන්නේ නැහැ, ප්‍රාර්ථනා වෙනවා. කොබලන්න එක වෙන. මේ සසර ප්‍රාර්ථනා වෙනවා. ඒ සසර ප්‍රාර්ථනා වෙන තාකල් මොහුට දිවීමක්, හතිවැටීමක්, විඩාවක් හා අසහනයක් පවතිනවා. සසර දැන් ප්‍රාර්ථනා කරන්න එපා කියලා කිව්ව නිසා දැන් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ වුණාට සසර ප්‍රාර්ථනා වෙනවා. ප්‍රාර්ථනා වෙනකොට මේම දිගට ඒ සසරාය හැදෙනවා. දැන් මම ඔබට ක්‍රමයක් කියනවා සසර ප්‍රාර්ථනා නොවීම සඳහා. ප්‍රාර්ථනා කරන්න එපා කියලා මුලින් කිව්වා, එතකොට සසර ප්‍රාර්ථනා කරන්නේ නැහැ. බුදුවරු භවය වර්ණනා කරන්නේ නැහැ අසුරක් ගහන වෙලාවක්වත්. මෙච්චරවත් බුදුවරු භවය වර්ණනා කරන්නේ නැහැ. උන්වහන්සේලා මිනිසුන්ට දිව්‍ය ලෝකවලට යන්න බණ කියන්නේ නැහැ. උන්වහන්සේලා මිනිසුන්ට දිව්‍ය ලෝකවල සැප සම්පත් විඳගෙන දේව විමාන ලබන්න බණ කියන්නේ නැහැ. උන්වහන්සේලා දහම කියන්නේ මිනිසුන්ට සසර දුක නිවා ගැනීම සඳහා. භවය වර්ණනා කරන්නේ නැහැ. සසර ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. ඒතර ප්‍රාර්ථනා නොකර සිටිනවා. ඒ වුණාට මිනිස්සු පුරුද්දට ප්‍රාර්ථනා වෙනවා. පුරුද්දට ප්‍රාර්ථනා වෙනකොට සසර හැදෙන බව තමුන් නිවැරදිව නිවහල් මනසින් දකින්න ඔච්චරයි. දැන් මේ බාහිර අරමුණු දැක්කා. මේකට සිත ඇලෙන බව දැනගත්තා. ඒ ඇලෙන අරමුණු ප්‍රමාණය වැඩි වෙනකොට දුක වැඩි වෙන බව දැනගත්තා. දැනට තාවකාලික විසඳුමක් වශයෙන් ඇලෙන අරමුණු ප්‍රමාණය අඩු කරගත්තා. හැබැයි එය පරම නිෂ්ඨාව නොවන බව දැනගෙන ඊට පස්සේ දැන් අපේ හිතට අසහනය අඩුයි, දුක අඩුයි, කඳුළු අඩුයි, ජීවිත නිදහස් දැන්. දැන් මං ඊළඟට කියනවා එය පරම නිෂ්ඨාව නොවන බව. අල්පේච්ඡ බව කියලා අපි කියන්නේ පාවිච්චි නොකර ඉන්න එක නෙමෙයි. අල්පේච්ඡ බව කියලා අපි කියන්නේ නොබැඳී ඉන්න එක. දැන් ඔබගේ සිත ඔබ විසින් පරීක්ෂා කරගන්න ඕන. ඔබේ ආධ්‍යාත්මයෙන් නිවිලාද කියලා ඔබට බලාගන්න වෙලාව. ජීවිතයට මොන දීගෙන යනකොට නැවත වතාවක් ඔබට ජීවිතයේ භෞතික සම්පත් ඔබ වට එකතු වෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් මුල් කරගෙන රූප පේනවා. රූප පෙනුනට ඒ පේන රූප කෙරෙහි තමුන්ට බැඳීමක් ඇති වෙන්නේ නැත්තම් කොච්චර වෑයම් කළත් වෑයම් කළ බලන්නවා. හැබැයි වෑයම් කරාම වෙන ඊළඟ ප්‍රශ්නේ තමා නුපුරුදු සිත, කියන්නේ භාවිතා නොකළ සිත, පුරුදු නොකළ සිත, නිවනට නොවැඩූ සිත ඒ බාහිරයට අරමුණවලට ටක් ගාලා ගිහිල් හැලෙනවා. කොබලන් එහෙම වෙච්චයි. එතුරු තේරුම් ගන්න නොපුරුදු සිත, භාවිතා නොකළ සිත, පුරුදු නොකළ සිත අරමුණවල හැලෙනවා. ඒක හරියට අර ධම්මපදයේ තියෙන්නේ වහල හොඳට බැඳලා නම් වැස්ස වැටෙන්නේ නැහැ ගේ ඇතුළට. වහල බැඳලා නැත්තම් වහල දිරලා නම් වතුරගේ ඇතුලේ. ඒ වගේ මේ සිත හොඳට පුරුදු කරලා නැත්තම්, සිත හොඳට නිවනට වඩලා නැත්තම්, යොමු කරවල නැත්තම් ඒ දුර්වල හිත හරහා රාගය, ද්වේෂය, මෝහය කාන්දු වෙලා තමුන්ගේ ආධ්‍යාත්මය තුළට වැටෙනවා. කොබලන තේරෙනයි. ඒ පුරුදු නොකළ දිරාගිය ශක්තිමත් නො වූ සිත හරහා රාගය, ද්වේෂය, මෝහය ආධ්‍යාත්මය තුළ නැමැති ගේ ඇතුළට වැටෙනවා. එතකොට තමුන්ගේ ආධ්‍යාත්මය අපිරිසිදු වෙනවා, අපවිත්‍ර වෙනවා. එතකොට තමුන් තේරුම් ගන්නවා මේ මගේ වරදක්මයි. එච්චරයි. මේ මගේ වරදක්මයි, මගේ දෝෂයක්මයි. විමුක්ති මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකේ කිසිම වෙලාවක තමාගේ කුරුසිය තවත් කෙනෙකුට පවරන්නේ නැහැ. කොබලන එක තේරිච්ච අය. තමුන්ගේ මරණය තමුන් අරගන්නවා. තමුන්ගේ කුරුසිය තමුන් කරේ තියාගෙන යන්න ඕන. තමුන්ගේ පව්පින්වල වගකීම තමුන් කරට ගන්න ඕන. තමුන් හිත වඩලා තිබුණොත් ඒ හොඳ ප්‍රතිඵලය තමුන්ගේ පැත්තට වැටෙන්නේ. වගේමයි හිත හරියට හැදුවේ නැත්තං එහි නරක ප්‍රතිඵලයක් කල් ගිහිල්ල හරි තමුන්ගේ ඔලුඩට කඩම් වැටෙනවා. ඒක තමුන් විශ්වාස කරන්න ඕන. ඒක තමයි ප්‍රතිඵලය. අපි දන්නවා අපි කොච්චර දේවල් කළත් අන්තිමේ අපට අපි කර හිතපු අපි කරපු හා අපි කියපු මේ සියල්ලට අපට වන්දි ගෙවන්න වෙන බව. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරනවා අපි තුලින් තමයි නිවීම ආරම්භ වන්නේ. අපි තුලින් තමයි නිවීම ආරම්භ වන්නේ. අපි තවම නිවෙන්නේ නැත්තේ අපේ ඇසින් බැඳිච්ච අරමුණු බහුල නිසා, කනින් ඇහිච්ච ශබ්දවලට බැඳිලා ඉන්න නිසා, නාසයෙන් ගත්ත ගඳ සුවඳට බැඳිලා ඉන්න නිසා, දිවෙන් ගත්ත රසට බැඳිලා ඉන්න නිසා, ශරීරයෙන් ගත්ත ස්පර්ශයට බැඳිලා ඉන්න නිසා, එමෙන්ම අපේ සිත තුළ පවතින අතීත මතකයන් හා අනාගත ප්‍රාර්ථනාවන් කෙරෙහි බැඳිලා ජීවත් වන නිසා. එච්චරම. අපි හොඳට නිදහසේ කල්පනා කළ බලනවා. ඒ නිදහසේ කල්පනා කරන්න ඉස්සෙල් අප හිත නිවා ගන්න ඕන. ප්‍රශ්න තියෙන සමාජයේ ඉන්න මිනිස්සු බැලුවාම එවුන්ට එවුන් ගැන හිතන්න වෙලාවක් නෑ. ඒක මහා මේ කාලකන්ණි තත්ත්වය. තමන් ගැන හිතන්න වෙලාවක් නෑ. ඔක්කොම ගැන හිතනෝ, බල්ල ගැනත් හිතනෝ, මේ මාළු ටැංකිය ගැනත් හිතනෝ, ඔක්කොම ගැන හිතනෝ. හැබැයි ඔබ දැන් තමුස ගැන හිතුවද නෑ. එකට වෙලාවක් උන්නේ නෑනේ. තමා ගැන හිතන්න වෙලාවක් නෑ. අපි ඔබට කියනවා මුලින්ම තමා ගැන හිතන්න කියලා. මක්නිසාද? තමුන්ගේ වගකිව යුත්ත, තමුන්ගේ ගැලවුම් කාරයා, තමා වෙනුවෙන් අවසානයේ තමාට පිළිතුරු ලබා දිය යුත්තා කවුද? තමා. තමා වෙනුවෙන් අවසානයේ තමාට පිළිතුරු ලබා දිය යුත්තා තමා. එනිසා තමා ගැන හිතන්න ඕන. තමාගේ ආධ්‍යාත්මය නිවා ගන්න ඕන. හැමතිස්සෙම නිවීම ඇතුළෙන් ආරම්භ වෙන්නේ. ඒ නිවීම අඩුවෙන්න හේතුව තමා බාහිරයත් එක්ක තියෙන බැඳීම් වැඩි නිසා. බාහිරයත් එක්ක බැඳීම් වැඩි වෙනකොට නිවීම අඩුවෙනවා. දැන් එතකොට අපි මේ බාහිරයත් එක්ක තියෙන බැඳීම් කඩන්නේ නැහැ. ඇස් වහලා විමුක්තිය අපි හොයන්නේ නැහැ. කන්වල ඇඟිලි ගහලා විමුක්තිය අපි හොයන්නේ නැහැ. අපි ඇස් අරගෙන කන්වල ඇඟිලි ගහගන්නේ නැතුව ශබ්ද අහගෙන, ගඳ සුවඳ බලාගෙන, රස බලාගෙන, ස්පර්ශයේ ලැබෙමින් විමුක්තිය සොයනවා. ඒක තමයි බුද්ධ ආගමේ උගන්වන ක්‍රමය. මේ මාර්ග පටලව ගන්න එපා. එක එක ආගම්වල විමුක්තිය සාක්ෂාත් කිරීම සඳහා දේශනා කරන ක්‍රම වෙනස්. දැන් ඕගොල්ලොත් එක්ක මම දුරට කතා කරගෙන ගියොත් ඕගොල්ලෝ බුද්ධ ආගම කියලා මට කියන්නේ ජෛන ආගමේ විමුක්තිය ලබන ක්‍රමය. අපි මේ දෙක පටලවන්නේ. අපි ඉතා පැහැදිලිව බුද්ධ ආගමේ විමුක්තිය ලබන ක්‍රමය පැහැදිලි කරනවා. ඒක පංචකාමයන් තුලින් සොයා යන එකක් මිසක් පංචකාමයන් ඉවත් කළා සොයන එකක් නෙවෙයි. මොකද ඒක තුලින් යනකොට තමයි ඒකේ යථාර්ථය හරියටම ප්‍රායෝගිකව අවශ්‍ය විදියට ඒ විමුක්ති මඟ අපිට පැහැදිලිව වඩන්න පුළුවන්. නැත්නම් අපිට වඩන්න බෑ. අපේ ඇතුළාන්තයේ පවතින සංහිඳියාව, නිවීම, ආධ්‍යාත්මයේ පිළිබඳ තියෙන පූර්ණත්වය, අවබෝධය, මේ සියල්ල අපිට තේරෙන්න ඕන. ඉස්සෙල්ලාම තමුන් ගැන නිදහසේ කල්පනා කරන්න. එහෙම කරන්න, හැම දවසකම කරන්න. මම කවුද? ඇයි මම මෙහි ආවේ? මම ඇවිල්ලා මට කියපු දේද මේ කරන්නේ? මට නොකියපු දේද කරන්නේ? මනුස්ස ජීවිතය ඒ වැඩිම කාලයක් මනුෂ්‍යයෙක් කරන්නේ තමුන්ට කියපු දේ නෙමෙයි, තමුන්ට නොකියපු දේ. මනුෂ්‍යෙක් ජීවිතයේ වැඩිම කාලයක් මෙහි ඇවිල කරන්නේ තමුන්ට කියලපු දේ නෙමෙයි නොකිය. මොකද ඒ කියලපු දේ කරන්න තරම් එච්චර ලොකු දෙයක් ඒක නෑ. කොබලන එක තේරෙන අය ඒ පොඩි දෙයක් තියෙන. සමල්ලට එයා ආපු කාරණේ දන්නේ. මොකද එයා ආපු කාරණේ දන්නේ නැති වෙන්න හේතුව තමයි එයා මේ භෞතික දේවල් වලට මොකක් වෙලා ඉන්නේ, බැඳිලා ඉන්නවා. එතකොට එයා හිතනවා ඒකට ආවා කියලා. නෑ, ඒකට නෙමෙයි අවිල්ල තියෙන්නේ, වෙන දෙයකට. ඒ ආපු කාරණේ හරියට තේරුම් ගන්න අවශ්‍ය කෙනා කරන පළවෙනි දේ තමා තමා ගැන සිතීම, තමා ගැන මෙනෙහි කිරීම, තමා ගැන ගවේෂණය කරන්න පටන් ගැනීම. කෙටියෙන් කිව්වොත් තමා ගැන සොයන්න පටන් ගැනීම. මම ඔබට කියනවා අධ්‍යාත්මය විමුක්ති ආරම්භ වන්නේ අධ්‍යාත්මය තුළින් බව. ඒ විමුක්ති ආරම්භ වීමේ මුල්ම පියවර තමයි තමාගේ සිත බැඳෙන දේ පිළිබඳ ගවේෂණයෙන් සිටීම. තමාගේ සිත බැඳෙන ආකාරය, ඒ බැඳීම පවතින ආකාරය, ඒ බැඳීම නඩත්තු වී තියෙන කාලය, ඒක කැඩුනහම ස්වභාවය හා නැවත ඒ වෙනුවට ආදේශකයක් සකස් වීම, ඒ දක්වා මේ සිත ගවේෂණය කරන්න. එතකොට අපට තේරෙනවා මේක මහා මුලාවක් තියෙන. ඒ වෙලාවට සිත එක එක අයත් එක යාළුකම් හදා ගන්නවා. සිතක යාළුකම් හදාගන්නේ සිතට පාළුවක් ආවම විතරයි. කොබලන් එක තේරෙන්නේ. කොච්චර තරහ වුණත් අල්ලපු ගෙදර මිනිහත් එක්ක පිටරටකට ගිහිල්ලා කාත් කවුරුවත් නැති පාරක හමු වුණොත් ඔබ කුමක් කරන්නේද? يعني කොච්චර තරහ වුණත් අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක පිටරටක ගිහිල්ලා කාත් කවුරුවත් නැති පාරක යා අඹ වුණොත් ඔබ කරන දේ කුමක්ද කියලා මම අහන්නේ. ඉතාම සතුටින් ඉනා වෙලා අප්පුඩි ගහලා කතා කරනවා. සිද්ධිය පුංචි වුණාට අපිට ගොඩක් හිතන්න දෙයක් එතන තියෙනවා. මම දකින්නේ මමුළු මනුස්ස ජීවිතය මේ වගේ කියලා. කවුරු නැමෙ තේරෙන්නේ. සිත හරි ආත්මార్థකාමී. ඒ ආත්මార్థකාමී සිත හැමතිස්සෙම සමාජ සම්බන්ධතා ගොඩනංවා ගන්නේ පාළුවම කා ගන්න පමණයි. ඊට පස්සේ කරන්නේ පාළුව මැකිලි ඉවරුණා මාය ආදේශකයක් හොයනවා. ඊට වඩා හොඳ එකක් හොයනවා. ඊට පස්සේ සිතට යම් කරුණු කාරණා මත කිව්වොත් නෑ ඒකට වඩා මේක හොඳයි කියලා එපාර එතෙන්ට බැඳිනවා. ඊට පස්සේ ඒකත් එක ටික දවසක් ක්‍රමණය කරනවා ඒ අරමුණත් එක්ක. ඊට පස්සේ ආය සිත යම් හේතුවක් නිසා කිව්වොත් ඒකට වඩා මේක හොඳයි කියලා එසේ මේකට බැඳිනවා. කොබලනේ අද්දකින් ජීවිතය තියෙන අය ජීවිතය හරි දිගයි, අද්දකින් බහුලයි. මිනිස්සු ඒ අද්දකින් කල්පනා කරන්නේ. ඒ අද්දකින් කල්පනා කරන්නේ නැති නිසා මිනිස්සුන්ට අවබෝධයට මාර්ගයක් පේන්නේ නැහැ. හැම මොහොතක්ම, හැම දවසක්ම, හැම උදයක්ම අවබෝධයට මාර්ගයක් වෙලාවක්. ඒ හැම එකක්ම අවබෝධයට ඉඟියක්. ඒ ඉඟිය අපි හරියට කල්පනා කරන්නේ නැති නිසා අපට ඒව තේරෙන්නේ නැහැ. එනිසා අපි ඔබට කියනවා මේ සිතෙහි ව්‍යාජ බව, සිතෙහි කපටි බව තේරුම් ගන්න කියලා. නිකන් නිදහසේ කල්පනා කරන්න, මොකද්ද මේක ඇත්ත? මොකද්ද මේ මම දැනගෙන මටත් හංගලා මගේ සිත කරන හොරය? කොහොමද මේක තේරිච්චා? මම දැනගෙන මටත් හංගලා මගේ සිත කරන හොරකම. ලෝකය සාපේක්ෂක මත පවතී. ඒ සාපේක්ෂක තවමත් ඔබේ සිත තුළ පවතින්නේ රුචි අරුචිකම් ගොඩකට අධ්‍යාත්මය සිරවී පවතින නිසාය. යමෙක් සියලු රුචි අරුචිකම් අත්හැර දැමුවේද ඒ රුචි අරුචිකම් අත්හැර දැමූ උතුමාට සාපේක්ෂක නැත. කොබලන් එක තේරිච්චාය. රුචි අරුචිකම් කියන්නේ කැමැත්ත අකමැත්ත කියන දෙකක් අපේ ඇතුලේ තියෙන නිසා අපට සාපේක්ෂක පවතිනවා. නැත්නම් බැඳීම ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් මේ කැමැත්ත අකමැත්ත තේරුම් අරගෙන දෙකම අත්හැරලා දැම්මොත් ඒ උතුමා සාපේක්ෂකයන්ගෙන් නිදහස්. යම් උතුමෙක් සාපේක්ෂකයන්ගෙන් නිදහස් වූයේද ඒ උතුමා ශුන්්‍යතාවයට පත් වෙලා. ඒ කියන්නේ ඔහුගේ ආධ්‍යාත්මයේ ඇතුළ නිවාගෙන. ඇතුළ නිවාගෙන. යම්තුමෙක් සියලු සාපේක්ෂක අත්හැර දැමුවේද ඒ සියලු සාපේක්ෂක අත්හැර දැමු උතුමා නිරෝධ සමාපත්තියට පත් වෙලා. කුබලන් එක තේරෙනයි. සියලු සාපේක්ෂක අත්හැර දානවා. සාපේක්ෂක අත්හැර දැමපු කෙනෙකුගේ ස්වභාවය තමයි ඇතුළාන්තය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ඔහු කරලා තියෙනවා. තමාගේ ඇතුළාන්තය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කරලා තියෙනවා. තමාගේ ඇතුළාන්තය පිළිබඳ කොච්චර පුළුල් විශ්ලේෂණයක් කරලා තියෙනවද කිව්වොත් ඔහුගෙන් පිට වෙන වචන, ඔහුගෙන් පිට වෙන ක්‍රියාකාරකම් කිසි කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. කවුලන තේරණයි. ඒවා කිසි කෙනෙකුට හානියක් වෙන්නේ
සමාරුන්නේ වචන කිව්වහම මේ වචනවලින් මුළු පැත්තම ගඳ ගහනවා. මං අහන්නේ එතකොට එයා ඒ ආධ්‍යාත්මෙන් නිවලද කියලා. නෑ නිවල නෑ. නිවල වගේ වෙන්න ගිහිල්ලා. සමාරුන්නේ සමාර වැඩ කළාම මුළු පැත්තම ඉවරයි. ඉතියා නිවිච්ච කෙනෙක් වෙන්නේ කොහොමද? නිවිච්ච කෙනා තමා පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කරපු කෙනෙක්. තමගේ ඇතුළ ගැන. මනුෂ්‍යකට කරන්න බැරිම දේ ගැන ලොකුම විශ්ලේෂණයක් කළා. එතන මට තියෙන ප්‍රශ්නේ මිනිස්සුෙකුට කරන්න බැරිම දේ ගැන ලොකුම විශ්ලේෂණය කළා නම් ලෝකය ගැන සමාජය ගැන වටපිටාව ගැන මිනිස්සු හිතන විදිය ගැන තේරෙන්නේ නැත්තම් එයාගේ ලොකුම විශ්ලේෂණයේ අඩුවක් තියෙනවා. කොබලනේ කතාව තේරෙන්නේ. එහෙම වෙන්න බෑනේ. මිනිස්සු ගවේෂණය කරනවා මදි තමුගේ හිත ගැන. ඇත්තටම හොයනවා මදි. ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නෝ ආ දැන් මේ ටික ඇහුවා දැන් හරි ඇහුවට හරියන්නේ නැහැ. ඒ තමා ගැන හොයන්න ඕන. තමාගේ හිස තමාගේ හිත ඇතුලේ වැඩ කරන විදිය ද විමුක්තියට පත් වෙනවද බැඳෙනවද ඒ ගැන හැවිල්ලෙන් ඉන්න ඕන. නැත්තම් අහුවෙනවා. නැත්තම් ගිහිල්ලා අහුවෙලා ගලවන්නම් බැරි වෙනවා. අර කුම්ම සූත්‍රයේ තියෙන ඉබ්බෙක් අහුවෙන කතාව ඒ වගේ වෙනවා. එතකොට හැමතිස්සෙම එයාගේ හිත ගැන ගවේෂණය කරන්න ඕන. හිත ගැන ගවේෂණය කරපු කෙනාට ලෝකයේ සාපේක්ෂක තේරුම් ගන්න කෙච්චර අවුලක් නෙමෙයි. මොකද එයා දන්නව ටක් ගාලා එනකොටම දන්නවා මේ මේක. දැන් මම මෙතන මේ විදිය කරන්න ඕන. මෙතන මේ විදියට හැසිරෙන්න ඕන. මෙතන ඉන්න ඕන මෙහෙමයි. මේ බස් එක යන්නේ මෙහෙමයි. මේ කෝච්චි යන්නේ මෙහෙමයි. මෙතන කටයුතු කරන්න ඕන මෙහෙමයි. මොකද එයාට භෞතික ලෝකයේ කිසිම අත්දැකීමක් නැති වුණත් තමා ගැන උපරිමයටම සොයලා තියෙන නිසා ඒ තමා ගැන උපරිමයටම සොයපු කෙනාට බාහිරය උගන්වන්න අවශ්‍ය නැහැ. ඔබලන් එක තේරෙන අය. දැන් ඔබේ ගැඹුරු නිවීම ඔබේ ඇතුළාන්තයෙන් පටන් ගන්න ඕන. අපි කොයි වෙලාවකවත් කිසි කෙනෙකුට කියන්නේ බාහිරව සිල්වත් වෙන්න කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කරන තේරුමන්නේ. අපි කියන්නේ ආධ්‍යාත්මීය නිවෙන්න කියලා පමණයි. ආධ්‍යාත්මීයව නිමිච්ච කෙනා ළඟ පවතිනවා ගැඹුරු සීලයක්. ඒ සීලය බාහිර සීලයක් නෙමෙයි ඇතුළතින්ම පැමිණිච්ච සීලයක්. ඇතුළතින්ම පැමිණිච්ච සීලයක්. බුදුදහමේ උගන්වන්නේ ඇතුළතින්ම පැමිණිච්ච සීලයක් ගැන. ඒ ඇතුළතින්ම පැමිණිච්ච සීලය ඇතිකර ගැනීම සඳහා ඔබ කළ යුතු දේ තමයි ඔබේ ආධ්‍යාත්මය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කරන්න ඕන. හොඳට හොයන්න ඕන. එක දරුවෙක් සිටිනෝ. ස්ත්‍රීන් දෙදෙනෙක් ඒ දරුවාට මව යයි කියනෝ. ද එතකොට මේ ඇත්තම මව කවුද කියලා සොයාගන්න චෝක් කෑල්ලක් හුණු කෑල්ලක් අරගෙන ඉරක් ඇඳලා ළමයා මැදින් තියලා කියනවර දෙන්නට දෙපැත්තෙන් ඇද පියව කියලා. ළමයා ඇදගත් එකාට ළමයා. දැන් දෙන්න දෙපැත්තට අදිනවා. ළමයා අයිති වෙන්නේ කාටද? අත ඇරපු එකාට. කොබලන්න තේරිච්චයි. කිව්වේ ඇදගත් එකට ළමයා කියලා එනට අත අරපු එක්කෙනට අයිති. දැන් මේ දෙන්නම කියනවා ඒගොල්ලෝ අම්මල කියලා. ඒ වගේ දෙන්නෙක් ඉන්නෝ දෙන්නම කියනවා හිත හදලා කියලා. නමුත් ඒ දෙන්නගෙන් එක්කෙනයි හරියට හදලා තියෙන්නේ. ඒ හදපු එක්කෙනාගේ නිවීම ඇතුලෙන් පටන් ගත් එකක්. නිවීම ඇතුලෙන් පටන් ගත්තාම ඇතුලෙන් ආපු නිවීමක ස්වභාවය තමා කිසිම තැනක ගැටෙන්නේ නැහැ. කිසිම තැනක ඇවිලෙන්නේ නැහැ. කිසිම තැනක අරගලයක් නැහැ. දැන් ඕගොල්ලොන්ට වෙච්ච ප්‍රශ්නය දේශනාව අහලා නිවීම ඇතුලෙන් එන්න කලින් එළියෙන් ඇතුලට ගන්න හදනවා. එහෙම හරියන්නේ නැහැ. නිවීම ඇතුලෙන් එන්න ඕන. ඇතුලෙන් ඇවිල්ලා මුළු ඇතුල මේකෙන් වැහිලා ඉවර වෙන්න ඕන. එතකොට තමයි හැමෝටම ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. එහෙම නැත්නම් කිසි දවසක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ දහමේ ප්‍රතිඵල ලබන්න
අපි අපේ ඇතුලාන්තයන් නිවා ගන්න ඕන. තමා කරන සියලු ක්‍රියාකාරකංවල අයිතිය තමුන්ට, තමන් කතා කරන වචනවල අයිතිය තමුන්ට, ඒවගේම තමාට හිතෙන සියල්ලේම අයිතිය සිතුවිලිවල අයිතිය තමුන්ට. තමන් ඒවට වන්දි ගෙවන්න ඕන, උත්තර බඳින්න ඕන. සැබෑවටම අධ්‍යාත්මය සාපේක්ෂකයන්ගෙන් නිදහස් කරගත්ත උතුමා ගේ ක්‍රියාකාරකම් ලෝකයට යහපත සිද්ධ කරනවා. සැබෑවට මාධ්‍යාත්මය සාපේක්ෂකයන්ගෙන් නිදහස් කරගත්ත උතුමාගේ වචන ලෝකයට ශාන්තිය ගෙන දෙනවා. සැබෑවටම අධ්‍යාත්මය සාපේක්ෂකයන්ගෙන් නිදහස් කරගත්ත උතුමාගේ සිතුවිලි මුළු ලෝකයටම ශාන්තිය උදා කරනවා. ඔබට ශාන්තිය නැති සිතුවිලි පවතී නම් ඔබේ විමුක්තිය තාම ඇතුළෙන් ආපු එක අසම්පූර්ණයි. ඔබේ ක්‍රියාකාරකංවල අසාධාරණය, අයුක්තිය, අනිකා පෙරලා දැමීම, තමන්ගේ මමත්වය මතුකර ගැනීම වැනි පහත් කට්දේ ඇත්නම් ඔබේ ක්‍රියාකාරකම් අපිළිවළයි. ඔබේ ක්‍රියාකාරකම් අසම්පූර්ණයි. ඔබේ ක්‍රියාකාරකම් අපිරිසිදුයි. ඔබ කතා කරන වචනවල ඔබේ ලොකුකම, මාන්නක්කාරකම පවතිනා නිදහසේ කල්පනා කරනකොට ඔබේ ඇතුළාන්තයෙන් නිවීම අසම්පූර්ණයි. ඔබේ පාරිශුද්ධ භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් උපරිම පාරිශුද්ධ භාවයට පත් වුණා නම්, සැබෑවටම නිවුණා නම්, ඒ සැබෑවටම නිවීම ආරම්භ වන්නේ ඔහුගේ ආධ්‍යාත්මයෙන්. ආධ්‍යාත්මයෙන් නිවිච්ච කෙනාගෙන් ලෝකයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මයෙන් නිමිච්ච කෙනාගේ සිතුවිලි ලෝකයට ආශිර්වාදයක්. ආධ්‍යාත්මයෙන් නිමිච්ච කෙනාගේ ක්‍රියාකාරකම් ලෝකයට ආශිර්වාදයක්. ආධ්‍යාත්මයෙන් නිමිච්ච කෙනාගේ වචන ලෝකයට ආශිර්වාදයක්. ඒ ආධ්‍යාත්මය නිමිච්ච කෙනාට ගිනිගන්න හිතක් නැහැ. මොකද්ද ගිනිගන්න හිත කියන්නේ? ගිනිගන්න හිත කියලා කියන්නේ හිතට සිතුවිල්ලක් ආවම ඒක කළා ඉවර වෙනකන් ඇඟට නිකන් මේ කිතුල් ගෙඩින්නාලා වගේ. මොකද්ද තියෙන්නේ? හැම තිස්සෙම කහ කහ ඉන්නේ. ඒතර අපි අහනවා, මොකද තමුසේ හැම තිස්සෙම අතපය කහන්නේ? මගේ මේ හිතට සිතුවිල්ලක් ආව මේක කළා ඉවර වෙනකන් මේ රෝගේ තියෙනවා කියලා එයා උත්තර දෙනවා. එයා හිතනියපු කෙනෙක් නෙවෙයි. අධ්‍යාත්මයට සිතුවිල්ලක් ආවහම එය හුදු සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒක වචනවලට හරවන්න ඕනත් නැහැ. ඒක ක්‍රියාකාරකමක් දක්වා යන්න අවශ්‍යත් නැහැ. හුඟක් ගැඹුරට නිවිච්ච කෙනෙක් පවතින ස්වභාවය ඒක. ඕගොල්ලොන්ට තියෙන ස්වභාවය මොකක් හරි සිතුවිල්ලක් සිතට ආවොත් ඒක කළා ඉවර වෙනකන් නිකන් කඩිකුලප්පුවක් වගේ එකක් තියෙනවා. නිවීම ඇතුළාන්තයෙන් අරගත්තාම එයාට එහෙම එකක් නැහැ. සසරක් නැහැ. එතකොට එහෙම අසහනකාරී මනසක් නැති කෙනා තව මොනවද උරුම කරගන්න ඕන? ඔහු ලයිති, ඔහු බලාපොරොත්තු වන සියල්ලෝට අයිති වෙලා, අවසන් වෙලා, නිවිලා, ශාන්ත භාවයට පත් වෙලා. ඔන්න ඕක තමයි පණිවිඩය. හැබැයි ওই පණිවිඩය හරි ලේසි අහලා ඉවර කරන්න පුළුවන්. ඔය පණිවිඩය කියන්නේ කෙනෙක් සියලු සාපේක්ෂකයන්ගෙන් විනිර්මුක්ත වූ, එම නැත්තම් පරම නිෂ්ඨාව වූ නිරෝධ සමාපත්තිය නැත්තම් ශුන්‍යතා ධර්මයට පත් වුනාම, ඒ ශුන්‍යතා ධර්මයේ ආධ්‍යාත්මයෙන් එළියට ආපු කෙනෙක් කොහොමද වැඩ කරන්නේ, කොහොමද ඉන්නේ, කොහොමද හැසිරෙන්නේ කියලා දැන් තමන්ට බලාගන්න පුළුවන්. තමුන් ඇත්තටම ශුන්‍යතා ධර්මයට ඇවිල්ලාද නැත්තම් තමුන්ගේ සිතේ පහළ වෙන සිතුවිලිවලට දාසකම් කරනවාද කියලා. සිතුවිලිවලට දාසකම් කරනවාද කියලා. මොකද සිතුවිලිවලට දාසකම් කරනවා කියන්නේ? එක එක අදහස් සිතට ආවම ඒ ආපු අදහස වෙනුවෙන් ජීවත් වෙනවා. මහා බරක්. මහා බරක් ඒක. එතකොට සිත යා පොළඹවනවා, මේක ඇල්ල කරන්න ඕන. එතකොට ඒක කරනවා. ඊට පස්සේ එයාට කියනවා මේක කියන්න ඕන, ඒක කියනවා. ඊටසේ ඒ වෙලාවට තාවකාලික සහනයක් ලැබෙන. ඊටසේ ආයම් වෙලාවක සිත
ආයර විදිහටම කීරි ගහන්න පටන් ගන්නවා. එතුරු කඩිකුලප්පු හැදෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය කෙලෙස් තියෙන මිනිස්සෙක් වැඩ කරන විදිය. කෙලෙස් නැති මිනිස්සෙකුට එහෙම එකක් නැහැ. ඒ කෙලෙස් නැති මිනිස්සෙකුට කිසිම කෙනෙකුට බෑ සාපේක්ෂක නිර්මාණය කරවලා දාමවන්න. කිසිම කෙනෙකුට බෑ නිකෙලෙස් උතුමේ පොළඹවන්න. සියලු පෙළඹවීම් අවසන් කරලා තියෙනවා. ඒ උතුමගේ සිතුවිලි සිතුවිලි පමණයි. වචන වචන පමණයි. ක්‍රියා ක්‍රියා පමණයි. ඔගොල්ලන්ගේ සිතුවිලි ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් පවතිනවා. කොබලන තේරණ අය. සිතුවිලි හා වචන අතර සම්බන්ධයක් පවතිනවා. කොබලන එක තේරණ අය. පරම නිෂ්ඨාව සාක්ෂාත් කළ උතුමෙකුට සිතුවිලි හා වචන අතර සම්බන්ධයක් නැහැ. පරම නිෂ්ඨාව සාක්ෂාත් කළ උතුමෙකුට සිතුවිලි හා ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් නැහැ. කොටින්ම කිව්වොත් ඒ උතුමාගේ සිත, කය, වචනය කියන තුන අන්ධයෙකුත් ගොළුවෙකුත් බීරෙකුත් වගේ වැඩ කරනවා. කොබලනේ උපමාව තේරිච්චාද? ඒ උතුමාගේ සිත, කය, වචනය කියන මේ තුන අන්ධයයි ගොළුවයි බීරයි වගේ ඉන්නේ. එහෙමකත් දෙ කිව්වේ පැහැදිලි කරන්න කවුරුහරි.
සංගයෙන් අවසරයි ස්වාමීන් වහන්සේ. අන්ධයෙක් ඇස් වලින් අරමුණු ගන්නෑ, බීරෙක් කණෙන් අරමුණු ගන්නෑ, ගොළුවෙක් වචන වලින් දෙයක් ප්‍රකාශ කරන්න, ඒ වගේ තමයි අර උතුමා ඒ කිසි දෙයක් බාහිරෙන් අරගන්නෑ.
වැරදි. සත්‍ය අවබෝධ කළ උතුමෙකුගේ සිත, කය, වචනය කියන තුන අන්ධයෙකුයි ගොළුවෙකුයි බිහිරෙකුයි වගේ. දෙන්න අතර සංවේදනයක් පවත්වන්න බෑ. කවුරුන් තේරෙනාය? අන්ධයට බෑ සංවේදනය කරන්න බීරත් එක්ක. බීරෙකුට බෑ ගොළුවෙකුත් එක්ක සංවේදනය කරන්න. ඒවගේ සත්‍යාබෝධ කළ උත්තමයාගේ සිත, සිතකය, වචනය කියන තුන එකනිකට ස්වායක්තයි. එකැන එකනික මතරඳා පවතින්නේ. ඒකැන්නේ සියලු පෙළඹවීම එහෙනම් ඉවරයි. දැන් ඕගොල්ලොන්ගේ සාමාන්‍ය මේවා දැන් මේ කියන්නේ ධර්ම හරි ගැඹුරුයි. සාමාන්‍යයෙන් මේ එක කොටසක් කරන්න අවුරුදු පතර පහක් යනවා. මේ එක කෑල්ලක් කරන්න. මොකද ඒ තම තමන් හොයා ගන්න තියෙන දැන් ලිඳක් කපනකොට හැමෝ මුදව් කරන්නේ මුල් ටිකේ, උඩ ටිකේ පස් අදින්න. ඊට පස්සේ ටික ටික යටට ඒක හාරගෙන යනකොට උදව් කරන්නේ. ඒකට පේ වෙච්ච මිනිස්සු, ඒකට කැප වෙච්ච මිනිස්සු ටික. ඊට පස්සේ වතුර නැහැ කියලා ඔක්කොම සම්මත කරාම වැඩේ කරන් යන්නේ කවුද? ඕනම එක. කවරන්නේ ඒක උපමාව තේරිච්ච අය. ඕනම එක්කෙන. දැන් අපි ඉන්නේ එතන ඕනමෙක්කෙන විතරක් කරන කොටස. ඒ ඕනමෙක්කෙන කරන කොටස් ටික ඒ ධර්මයේ තම තමන් තනියෙන් කරන ඒවා. වර්ධිනේවත් ඒවා, පටලැවෙනේවත් ඒවා. දැන් එතකොට කරන්නේ ඒගොල්ලෝ ඒ ඕනමෙක්කෙන කරන එක තියෙනුනේ, ඒක කරනවා කලින් අහපු ධර්මයට සාපේක්ෂව. එතකොට දෙන උත්තර වර්ධිනෝ. එහෙම කතා කරන්න බෑ ඒක යන. ඒක එවෙලෙට ඒ මොහොතට කියන කතාවක් විතරයි. ඒ මොහොතට කියන කතාවක් විතරයි. තමා ගැන ගැඹුරු විශ්ලේෂණයක් නොකළ කෙනෙකුට කිසි දවසක නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. තමා ගැන ගැඹුරු විශ්ලේෂණයක් නොකළ කිසිම කෙනෙකුට කිසිම දවසක සසර දුක නිවා ගන්න බෑ. තමා ගැන ගැඹුරු විශ්ලේෂණයක් නොකළ කිසිම කෙනෙකුට කිසිම දවසක ඉපදීමේ, මැරීමේ රෝගය සුවපත් කරගන්න බෑ. අවශ්‍ය නම් ඔබට ඔබෙන් ගැලවිලා විමුක්තිය සොයාගෙන යන්න ඔබ කළ යුතු පළවෙනි දේ තමයි ඔබ ගැන සොයන්න පටන් ගන්න. ඉතාම ගැඹුරින් දැන් මේ දේශනාව දිගට අහගෙන ඉන්නකොට ඕන කෙනෙකුට තේරෙනවා මේ මහා ලොකු කතාවක්. ඒක එකපාර තේරෙන්නේ නැති කතාවක්. කලක් වඩනකොට තේරෙන්නේ මේ සිත හරි අමුතුයි. සිත හැසිරෙන විදිය, සිත හැම තිස්සෙම වැඩ කරන්නේ
සාක්ෂි වශයෙන් කවුරට තියාගෙන කවුරට තියාගෙන තමාගේ වචන සාක්ෂි වශයෙන් ඉල්ලනවා, තමාගේ ක්‍රියාකාරකම් සාක්ෂි වශයෙන් ඉල්ලනවා, එතන ඉහා ලෝකෙම සාක්ෂියක් වශයෙන් ඉල්ලනවා. ඒ ඉල්ලලා අපිව මෙහෙයවනවා, අපේ මෝඩකමට මෙහෙය වෙනවා. දැන් අපිට මේක ඇත්ත තේරුම් ගන්න ඕන, මේක පරම යථාර්ථය, පරම නිෂ්ඨාව අපට වටහා ගන්න ඕන. ඒ පරම නිෂ්ඨාව, පරම යථාර්ථය වටහා ගැනීම සඳහා තමයි අපි මේක දිහා විවෘත මනසින් බලන් ඉන්නවා. ඇතුළාන්තයෙන් සත්‍ය අවබෝධය, ආලෝකය, සාමය මේ සියල්ල ඇතුළෙන් ගලන්න පටන් ගන්න. එක් කවදාකත් එළියෙන් ගලලා ඇතුළට යන්නේ නැහැ, ඇතුළෙන් ගලන්න පටන් ගන්නවා. ඇතුළෙන් ගලාගෙන එන එක තමයි හරිම එක. ඒ ඇතුළෙන් ගලාගෙන එන එක ඔබව මේ සාපේක්ෂකෙන් නිදහස් කරනවා. ඇතුළෙන් ගලාගෙන එන එක සාපේක්ෂකෙන් නිදහස් කරනවා. එළියෙන් එන එක සාපේක්ෂයට බැඳීම් හදනවා. ධර්මයෙන්නේ ඇතුළෙන්. ඒක එළියෙන් එන්නේ නැහැ. ඒ ඇතුළෙන් එන එක ගන්න අපි සූදානම් වෙන්න ඕන. සූදා ඒකට සුදුසු වෙන්න ඕන. සුදුසුකම තමයි විවේකයට පත්වෙච්ච මනස. විවේකයට පත් වෙලා තියෙන හිත කිසි කලබල වෙන්නේ නැහැ. කිසි කලබලයක් නැහැ. හැම දෙයක් දිහාම නිදහසේ බලන් ඉන්න සවන් දෙනවා. හැමෝම කියන දේ අහනවා. අහලා ඒකට ආයත්තයක් කියන එකත් හරි. ඇජිස් වෙනවා. හැඩ ගැහෙනවා. කිසි වෙලාවක හිර වෙලා නැහැ. එයාගේ ආත්මේ බර නැහැ. ආත්මේ සැහැල්ලුයි, පාකල් අරින්න පුළුවන් අහසේ. සමහරුන්ගේ ආත්ම හරි බරයි. ඒව පාකල් අරින්න බෑ. ඒව මුට්ටියක දාලා පාකල් අරින්න පුළුවන්. මං ඒ කියපු කතාව පැහැදිලි කරා.
සංගයක අවසරයි ස්වාමීන් වහන්සේ. කියන්නේ අර ඒ කියන්නේ ආත්මේ සැහැල්ලුයි කියන්නේ ඇතුළාන්තේ නිවිච්ච කෙනෙක්නේ. එතකොට යාට කිසිම ගැටලුවක් නැහැ, බාධාවක් නැහැ. යාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් සමහරුන්ගේ ඇතුළාන්තේ කෙලස් ගොඩක් බර වැඩි. ඉතින් ඒව අර මේ අහසේ පාවෙන්නේ නැහැ කවදාවත්. වහන්සේ කිව්වා වගේ මුට්ටියක දාලා තමයි පා කරන්න වෙන්නේ.
මුට්ටියක දාලා ආත්මේ පා කරන මනුස්සයාට සසරක් පවතිනවා. දැන් ඒ මුට්ටිය දාලා පා කරනවා. ඊට පස්සේ ආයෙ මුට්ටියක දාලා ආයෙ පා කරනවා. ආයෙ මුට්ටියක දාලා ආයෙ පා කරනවා. ඒක තමයි එයාගේ සසර. අපි කියන්නේ නිදහස් වෙච්ච ආත්මයක් ගැන, පරිශුද්ධ තත්ත්වයක් ගැන. පරිශුද්ධ තත්ත්වය අධ්‍යාත්මය ඇතුළෙන් එන්න පටන් ගන්න එකක්. ඒ ගැලවීම, ශුන්‍යතාවය, නිරෝධ සමාපත්තිය තමාගේ ඇතුළාන්තයෙන් එළියට එන එකක්. ඒ ඇතුළාන්තයෙන් එනකොට තමුන් මේ ලෝකයේ පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කළා. ඇත්තරම කිසිම කෙනෙකුට ඔබව රවටන්න බැහැ මේ කියන දේවල් දන්නවනම්. කබලන එක තේරෙන අය. කිසිම කෙනෙකුට රවටන්න බෑ. එන්නකොටම තේරෙනවා එන්නේ මේකටයි කියලා. එච්චරට එයා ගැන හොයලා තියෙනවා. එයා ගැන හොයාගෙන තියෙනවා. ඉතින් එයා ගැන උපරිමයටම හොයාගත්තා නම් ඒ උපරිමයටම හොයාගත්ත කෙනා රවටන්නේ කොහොමද? එහෙම රවටන්න බෑ. ඒ තමා ගැන උපරිමයටම හොයාගත්ත කෙනා ලෝකය ගැන සියල්ල දන්නවා. මේ බාහිරය ගැන සියල්ල දන්නවා. ඒ බාහිරය ගැන සියල්ල දැනගෙන කිසිවක් දන්නේ නැතුව වගේ ඉන්නවා. මොකද තමා ගැන සොයලා ඉවර වෙච්ච නිසා අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. මිනිස්සු බොහෝ වෙලාවට අනිත් අය ගැන හොයන්න හිත එළියට යන්නේ තමා ගැන නොසොයපු එකේ අඩුවක් තියෙන නිසා. තමා ගැන නොසොයපු එකේ අඩුවක් තියෙන නිසා. තමා ගැන හොයාගත්තා නම් එතකොට ලෝකය ගැන හොයන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපි කරන්න ඕන අපි ගැන සොයා ගන්න ඕනේ. සිත වැඩ කරන විදිය පිළිබඳ පුළුල්ව දකින්න ඕන. සිත වැඩ කරන විදිය පුළුල්ව දකින්න නැතුව කවදාකවත් විමුක්තිසුවයටපත් වෙන්න බෑ. දැන් මේ කියන දහම හරි ලේසියි. හැබැයි හරි ගැඹුරුයි ඒක. ඒක දැන් මේ කියන එක තමයි විපස්සනා. මිට වඩා විපස්සනාවක් නැහැ. මේ කරන දේශනාව තමයි අභිධර්මය. මේ කරන දේශනාව තමයි අභිවිනය. ඊට වඩා ධර්මයක් ලෝකෙ කොහෙවත් නැහැ. ඊට වඩා ධර්මයක් කාටවත් කියන්නත් බෑ. මනුස්ස සිත විමුක්ති මාර්ගය තුළ ගමන් කරන විට හැඩගැහෙන විදියත්, ගමන් කරන විදියත්, පස්සට යන විදියත්, ඉස්සරහට යන විදියත් මේ සියලු දේ පිළිබඳ විවෘතව බලන් ඉන්නවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. විමුක්ති මාර්ගය තුළ ගමන් කරන විට ඉස්සරහට යන විදියත් පස්සට යන විදියත් ඔබ වඩාත් හොඳට නිරීක්ෂණය කළ යුතු කුමක් ගැනද? තමුගේ හිත ඉස්සරහට යන විදියත් තියෙනවා. තමුගේ හිත පස්සට යනවා. ඒ දෙකෙන් වඩාත් හොඳට බලන්න ඕන මොකද්ද?
අවසර සංස මට හිතෙන්නේ මේ දෙකම නිරීක්ෂණය කරන්න ඕන කියලා.
ඊට වෙනස් උත්තර?
අවසරයි සංගය. මේ දෙකම නිරීක්ෂණය කරන්න.
දෙකම බලන්න ඕන. වැඩිපුර පස්සිත පස්සට යන විදිය බලන්න ඕන. දැන් දේශනා වහලා ඔක්කොම ටික හරිනේ, දැන් මේ ඉස්සරහට යනවා කියලා පූර්ව නිගමනයකුත් වැටලන්නේ තියෙන්නේ. එතන මේ ඉස්සරහට යනවා, එනාට මෙම පස්සට යනවා. එතන සිත පස්සටනකොට එයා හිතන්ගෙන ඉස්සරහට යනවා කියලා, නැහැ පස්සට යනවා. එතන අපි මේක දිහා බලන් ඉනවා, ඉස්සරහට එන එක දිහාත් බලන් ඉනවා. සිත පස්සට යනකොට තමා එකේ මේ හොඳ පොයින්ට්ස් තියෙනවා, හොඳ හොඳ වටින දේවල් අපිට හම්බ වෙනවා. අපිට ඒ ටික හොයා ගන්න ඕන. කිසි දවසක පරිපූර්ණ අවබෝධයට පත් වෙන්න බෑ කෙනෙකුට තමාගේ සිත පිළිබඳ 100%ක් නොසෝයා. කෙනෙකුට පරිපූර්ණ අවබෝධය අවශ්‍ය නම් ඔහු තමා පිළිබඳ සියල්ල දත් කෙනෙක්. හැම රහතෙක්ම ඒ රහතට බුදු කෙනෙක්. කොබලන කතාව තේරිච්ච. හැම රහතෙක්ම ඒ රහතට බුදු කෙනෙක්. ඇයි? බුදු කෙනෙක් දන්න සියල්ල ඒ රහත දන්නෝ. බුදු කෙනෙක් දන්න සියල්ල කුමක්ද? බුදු කෙනෙක් දන්න සියල්ල තමයි තමා පිළිබඳ සියල්ල. හැම රහතෙක්ම තමාට බුදු කෙනෙක්. ඒ කියපු දහම තව ටිකක් පැහැදිලි කරන්න කවුරුහරි. හැම රහතෙක් තමාට බුදු කෙනෙක්.
ස්වාමීන් වහන්සේ යා ධර්මයේ තුලින් දකින්නේ තමාවමනේ. එතකොට ඒ තමා තමයි තමාගේ ගුරුවරයා වෙන්නේ. එතකොට නිතරම යාට උපදෙස් දෙන්නේ ගුරුවරයා. එතකොට තමන්ට තමන් බුදුවරයෙක් වෙන්නේ යන්නේ. එතකොට මොකද හිත දෙපැත්තට යනකොට යාට හොඳට ඒක පැහැදිලි. එයාගේ චින්තනයේ මධ්‍යස්ථයි නම් එයාගේ ඉස්සරහට ගියාමත් පිටිපසට ගියාමත් හිත හොඳට පැහැදිලි වෙනවා. එතකොට ඒ බුදුවරයා මැද ඉඳලා හැමතිස්සෙම උට උපදෙස් දෙනවා හිත ඉස්සරහට සහ පස්සට යන පිළිබඳව.
තව උත්තර දී. හැම රහතෙක්ම ඔහුට බුදුවරයෙක්.
අවසරයි සනස. එයා 100%ක් තමන් ගැන ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි.
ඔව් ඉතින් එයා බුදු කෙනෙක් නේ. 100%ක් එයා ගැන ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. එතකොට එයාගෙන් අහුව තමුසි කවුද? මම බුදු කෙනෙක්. එයාගෙන සියල්ල ප්‍රත්‍යක්ෂ කළා. අවසන්. ඒ ප්‍රත්‍යක්ෂ කළ අවසන් නිසා එයා ලෝකෙ ගැන කිසිවක් සොයන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කළ අවසන් වෙච්ච කෙනා ලෝකය ගැන කිසිවක් සොයන්නේ නැහැ. මොකද ලෝකය ගැන සොයන්න උවමනාවක් නැහැ. ඔහුගේ සංහිඳියාව, ඔහුගේ අවබෝධය, ආලෝකය ඔහුගේ ඇතුළතින් ඇවිල්ලා තියෙන. ඇතුළතින් එළියට ඇවිල්ලා තියෙන. ඔහු එළියෙන් අරගෙන නෑ, ඇතුළෙන්ම එළියට අරගෙන. එතකොට ඇතුළතින් එළියට ගත්ත ඒ ආධ්‍යාත්මී ශක්තිය මුළු ලෝකයටම ආශිර්වාදයක්. දැන් ඔබ කරන්නත් ඕන ඔබගේ ඇතුළ පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කරන්න ඕන. ඒ පුළුල් විශ්ලේෂණයක් නොකර කිසිම දවසක තමා පිළිබඳ සොයලා ඉවර කරන්න බෑ. තමා පිළිබඳ සොයලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන කෙනා තමාගේ සිත පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කරන්න ඕන. ඒ පුළුල් විශ්ලේෂණය කළොත් පමණමයි ඒ ඕනම කෙනෙකුට පුළුවන් වෙන්නේ පියවරෙන් පියවරට මොහොතින් මොහොත තමුගේ ජීවිතය සාර්ථක කරගන්න. නැත්නම් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපි අහනවා, ඇයි ඔබ මෙහි ආවේ? එතකොට සමහරු කියනවා අපි ආපු කාරණය අපි දන්නේ නැහැ. අපි සිත පිරිසිදු කරගෙන ඉවර වෙච්ච කෙනෙකුගෙන් අපි අහනවා, ඇයි ඔබ මෙහි ආවේ? ඔහුට උත්තරයක් නැහැ. ඒ දෙක බාධා. එක්කෙනකින් ආනවා ඇයි උඹ ආවේ කියලා. එතකොට එයා කියනවා මං දන්නේ නැහැ කියලා. එතකොට අපි ආනවා ඒ නිවන වඩලා ඒ රහත් වෙච්ච ඉවර කෙනෙක් ඇයි උඹ ආවේ? එතකොට කියනවා මට උත්තරයක් නැහැ කියලා.
සොයන තමාගෙන ප්‍රත්‍යක්ෂ කරපෙන්න අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. හැබැයි තමාගෙන සොයපු කෙනෙක්ට ඔහුගෙන ඒ තේරෙන්නේ නැහැ. ඒ උත්තර දෙකම සමානයි. ප්‍රශ්නේ තියෙන්නේ දෙන්න ඉන්න චින්තන දෙකක.
ඔව්.
එක්කෙනෙක්ට චින්තනයක් නැහැ, අනිත් එක්කෙනාට චින්තනයක් තියෙනවා. ඔහු ඒ පිළිබඳව දන්නේ නැහැ.
අපි කළ යුතු දේ තමා අර පළවෙනි මිනිස්යාගේ தත්ත්වයට පත් නොවෙන එක. අපි වෑයම් කළ යුතු දේ තමා අර දෙවෙනි தත්ත්වයට එන්න උත්සාහ කරන එක. එතකොට දැන් ඒක සඳහා අපට අවශ්‍ය දේ පැහැදිලි ගුරුවරයෙක්, පැහැදිලි වචන, පැහැදිලි මාර්ගයක් ඒ ටික තියෙනවා. එතන නැති දේ ඔබගේ කැපකිරීම. ඒක නෑ. අනිත් ඔක්කොම ටික තියෙනවා. තමාගේ කැපකිරීම තියෙනවා නම් උපරිම ප්‍රමාණයට තමුන්ට දැන් සියලු පොදු සාධක සම්පූර්ණයි. ඒ තමුන්ට අවශ්‍ය සියල්ල ලැබිලා ඉවරයි. අවශ්‍ය කරන්නේ තමුන් පිළිබඳ විවෘත මනසින් දැකීමත්, තමුන්ගේ ඇතුළාන්තය ගැන පුළුල් අවබෝධය ලබා ගැනීම සඳහා සූදානම් වීමත්, ඇතුළාන්තයේ පුළුල් අවබෝධය ලබාගත් මිනිසෙක් සැබෑවටම නිවි ගිහිල්ලා. ඒ මිනිසයා කිසිම කාරණයක් භෞතික කාරණයක් නිසා කම්පණය කළ නොහැකි. ඒ මනුෂ්‍යයා ඉන්න තැන හිටිය තැන ඒ සියල්ල තුළ පවතින්නේ නිවීමක් සැනසීමක්. ඔගොල්ලොන්ගේ සිත ඒ තත්ත්වයට පත් කරගන්න පුළුවන් මේ දේශනාව හොඳට අහලා. සිත වැඩ කරන විදිය, සිත හැසිරෙන විදිය, සිත ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳ පුළුල්ව සොයන්න ඕන. ද සමාරු කරන්න ඒගොල්ලු මේ දහම අහනවා, අහලා සිත ගැන නොසෑ නිකන් ඉන්නවා. එහෙම මදි, සිත ගැන සොයන්න ඕන. එතොර සිත ගැන සොයන්න කුවාම දැන් අද වෙන එකක්කත් නොකර සිත ගැන සොයනවා. එතොර හෙට කියනවා ඊළඟ දවස සිත ගැන සොයන්න ඕන නෑ කියලා. හැමතිස්තම මට කතා කරන්න වෙලා තියෙන්නේ ඔගොල්ලන්ගේ අඩුවත් තියෙන නිසා. අඩුවන් නැත්තම් කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ සත්‍ය අවබෝධ කළ මුනිවරු කතා කරන්නේ අර මිනිසුන්ගේ අඩුවක් තියෙන නිසා පමණයි. කිසිම අඩුවක් නැති තැන කතා කරන්න කිසිම දෙයක් නැහැ. ඒත් එකිනෙකා තම තමන්ගේ තත්ත්වය නිවැරදිව තේරුම් අරගෙන තමා කළ යුතු දේ කුමක්දයි කියා අපක්ෂපාතී විශ්ලේෂණයක් සිදු කළා. ඒ දේටම ජීවිතය එකතු කරා. ඒකටම ජීවිතය එකතු කරා. වෙන බාහිර දෙයකට තමුන්ගේ ජීවිතය එකතුනොත් ඒ කිසි දෙයක තමුන්ට තෘප්තියක් නැහැ, සතුටකුත් නැහැ, තමුන් බලාපොරොත්තු වෙන දේ ඒක ඇත්තෙත් නැහැ. ඒක තේරෙන්නේ කාලයක් ගිහිල්ලා. නමුත් අපි ඒ කාලේ යන්න කලින්ම අපට යම් දවසක මෙහෙම වේවි, ඊට කලින් අපි අපේ ජීවිතේ මේ වගේ කරගෙන තියාගන්න ඕන කියලා හිතලා අපි ජීවිත අවබෝධය ලැබුවා. කෙටියෙන් කිව්වොත් කුඩා ලදරුවෙක් පාසල් යනකොට ඔහු කල්පනා කරනවා ඔහු දවසක වයසට යාවි කියලා. එතකොට ඔහු අධ්‍යයනය කරනවා වයසට ගිය කෙනෙක් ජීවත් වෙන ක්‍රමය හා ආකල්ප හා හැසිරීම පිළිබඳව. ඔහු ඒක අධ්‍යයනය කරලා ඔහු කල්පනා කරනවා අර ඔක්කොම ටික අතහැරලා දාලා ඒ කියන ක්‍රමයට ජීවත් වෙන එක හරි. එතකොට එයාගේ ජීවිතය පරිපූර්ණයි, දුකක් නැහැ. මොකද එයා සම්පූර්ණයෙන්ම ජීවත් වුණේ එන සියල්ලට මුණ දෙන්න පුළුවන් මානසිකත්වයක් තුළ. ඔගොල්ලෝ එහෙම හිතන්නේ නැහැ. තමා ගැන හොයන්නේ නැහැ. තමාගේ ඇතුළාන්තයේ වැඩ කරන විදිය පිළිබඳ හරි දැක්මක් නැහැ. හැමතිස්සෙම ඒ දැක්ම අර පැත්තට මේ පැත්තට නිකන් අර අර බූරුවයි පිටේ තියෙන මේ වීමල්ල වගේ දෙපැත්තට වැනි වැනි යනවා. ඒ දෙපැත්තට වැනි වැනි යන මිනිස්සෙකුට ගැඹුරු දර්ශනයක් කරා ප්‍රවිෂ්ඨ වන ගමන් කළ හැකි ඍජු මාවතක් පේන්නේ නැහැ. ඉස්සෙල්ලම ජීවිතයේ ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕන, කැපවීමක් තියෙන්න ඕන. තමා පටන්ගත් යමක් වේද එය අවසන් වන තුරුම කොතෙක් බාධා පැමිණියත් යන බවට දැඩි විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම නැත්තම් කවදාකවත් ඒ නිවනට යන්න බෑ. අපි අහලා තියෙන තේලපත් ජාතකයේ කුමාරවරු 6 දෙනෙක් ගියා කොසල් රටට රජ වෙන්න, 5 දෙනෙක් මග නැවතුණා, එක්කෙනෙක් රජ වුණා. ඒක තමයි ලෝකේ හැමදාම රජ වෙන විදිය, එහෙම නැත්නම් නිවන් දකින විදිය. ඉතින් ඒක ඒ රජ වුණේ ඒකට යන්න දැඩි කැපවීම ඕමනාව තිවිච්ච කෙනා. කියන්නේ තමා ගැන සොයපු කෙනා. තමා ගැන හොයන කෙනා රජ කෙනෙක් වෙන එක ලේසි. ලෝකේ ගැන හොයන කෙනා රජ කෙනෙක් වෙනවට වඩා. ඒ නිසා ඔබ කළ යුතු දේ තමා ගැන සේවය. තමා ගැන හොයනකොට හිත හැසිරෙන විදිය මං අර කලින් පැහැදිලි කරපු පිළිබඳ හොඳ සෙවිල්ලෙන් ඉන්න. මේ හිත සාපේක්ෂක හදනවා. මේ හිත හැමතිස්සෙම සාපේක්ෂකයක් ඉල්ලනවා සතුටු වෙන්න. එතකොට අපි කරන්නේ හිතේ ඉල්ලන සාපේක්ෂකයේ දීලා හිත සතුටු කරවනවා. හිත සතුටු කරවලා අපි හිතින් අහලා බලනවා දැන් හරිද කියලා. එතකොට සිත කියනවා දැනට හරි, ආයි සාපේක්ෂකයක් ඕන කියලා. නිකන් මට තේරෙන්නේ මේ සිත කියන එක හැම මිනිහෙකුගේම පපුවේ ඉන්නවා රකුසේ රාක්ෂේ. ඒ රාක්ෂය තමයි නොහික්මුණු නොදැමුණු සාපේක්ෂකවලට කෑදරකමින් කෙලහලමින් සිටින සිත. කොබලන එක තේරෙනවා. කෙනෙක් කල්පනා කරනවා මේ රකුස නිසා මං කොච්චර අසරණ වුණාද, මගේ ජීවිතය කොච්චර වැරදුනාද, කොච්චර පව් පුරව ගත්තාද, තේරුමක් නැති මෝඩ තීරණ ගත්තාද. මට දැන්වත් ජීවිතේ හයියට ඉන්න ඕන. මම මේ මගේ ඇතුළේ ඉන්න රාක්ෂසයා කොහොමාරි කටෙන් එළියට අරගෙන මේක දමනය කරලා මේක මගේ වැඩකාරයක් කරගන්න ඕන. සිතට කවදාකවත් සේවය කරන්න එපා. ඔබට අවශ්‍ය කරන සේවය සිතින් ඉල්ල ගන්න. ඔබට අවශ්‍ය කරන සේවය සිතින් ඉල්ල ගන්න. දරුණු රකුසෙක් සිත ඒ දරුණු රකුස එලියට අරගෙන දමනය කල්ලා තමුන්ට අවශ්‍ය විදියට තියාගන්න, වතුර ගෙන්න ගන්න, ගේ අතු ගාගන්න. තමාගේ සිත දමනය වෙච්ච සිත, දමනය නොවෙච්ච සිත පුද්ගලයට අයහපත ඇති කරවනෝ, දුක ඇති කරවනෝ, කනගාටු ඇති කරවනෝ, පශ්චත්තාපය ඇති කරවනෝ, ජීවිතය පරාජිතයක් කරවනෝ, පරාජිතයක් කරවනෝ. කවුද තමුන් ජීවිතය පරාජිතයක් කරවන්නේ? දමනය නොවෙච්ච සිත, දමනය නොවෙච්ච සිත, දමනය නොවෙච්ච සිත පුද්ගලයා පරාජිතයෙක් බවට පත් කරවනෝ. පුද්ගලයා සාර්ථක කරවන්න නම් සිත දමනය කර යුතුයි. සිත දමනය කරන්නේ කොහොමද? සිත තේරුම් ගැනීම පමණයි කළ හැක. සිත අමුතුවෙන් දමනය කරන්නේ නෑ. තේරුම් ගැනීම තුළ දමනය වෙන්න ඉඩ සලස්සනවා. එක තමයි දහමේ තියෙන විදිය. එක තමයි අපට ප්‍රායෝගිකව වඩන්න පුළුවන් විදියත්. එහෙම නැතුව කියන කිසිම කතාවක් ප්‍රායෝගික නෑ.